ගරු එස්.එම්. මරික්කාර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 25ක කාලයක් ලැබෙනවා.
මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, මේ ජාතික ජන බලවේග රජය නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ පළවෙනි මංගල අයවැයේදී ඇත්ත වශයෙන්ම පේන්නේ ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයට කලිනුත් එතුමන්ලා ජනතාව අන්දන්න මුලා කරන්න කියපු බොරු ටික එළිවෙන අයවැයක්. විශේෂයෙන්ම මේ පහුගිය කාලේ මේ අය කිව්වා ණය අරගෙන ආණ්ඩු මේ රටපාලනය කරන්න ආණ්ඩු මොකටද කියලා ඇහුවා. හරිද? හැබැයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන යෝජනා අනුව රුපියල් බිලියන 2200ක් අයවැය පරතරය තියෙනවා. ඒක පියව ගන්න හදන්නේ විදේශ ණය රුපියල් බිලියන 75කුයි දේශීය වශයෙන් රුපියල් බිලියන 2125කුත් ණය අරගෙන. ඒ කියන්නේ ඩොලර් බිලියන 7.3ක් ණය ගන්න හදන මේ අවුරුද්දේ. එතකොට දැන් ලංකාවේ සමස්ත ණය තියෙන්නේ මේ අවුරුදු 76ටම තියෙන්නේ ඩොලර් බිලියන 95යි. එතකොට ඊළඟට ගුව මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකතු වෙලා දැන් ඔක්කොම ණය ප්‍රතිව්‍යුහගත කරලා ණය ගෙවන්න ඕනේ නැහැ කියලා. පට්ටපල් බොරු මූලාසනයට මන්ත්‍රීතුමනි, මේ අයවැයෙන් රුපියල් බිලියන 2950ක් වෙන් කරලා තියෙන ණය වාරික ගෙවන්න. මොකද මේ ඩොලර් බිලියන 95න් ඩොලර් බිලියන 12.5යි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර තියෙන්නේ. ඒකේ ණය පොලිය ගෙවන්න ඕන ප්‍රාග්ධනය තමයි 2028 වෙනකන් ගෙවන්න වෙන්නේ නැත්තේ. ඒ නිසා ඉතුරු සියලු ණයවල පොලිය සහ ප්‍රාග්ධනය දෙකම අඛණ්ඩව ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා අලුතෙන් ආදායම් මේ ඩොලර් රුපියල් බිලියන 889ක් හොයනවා කියලා තියෙනවා. හැබැයි හොයන විදිය නැහැ. එන විදිය නැහැ. මොකද මේ බලාපොරොත්තු වෙන ආදායම බිලියන 4990යි. ඒකෙන් 4590ක්ම බදු වලින්. අපි දන්නවා අපේක්ෂිත බදු ආදායම 100%ක් ඒ ආකාරයට වෙන්නේ නැහැ. එතකොට මේ වියදම් ටික ඒ විදිහටම කරා නම් අර රුපියල් බිලියන 2200 නැත්තම් ඩොලර් බිලියන 7.3ටත් වැඩිය මේ ආණ්ඩුවට මේ ණය ගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්තම් මේ කියලා තියෙන සුභසාධන වියදම් බිලියන 1290 හෝ සංවර්ධන කටයුතු සඳහා වෙන් කරලා තියෙන බිලියන 1315න් අනිවාර්යයෙන්ම අඩුවෙන් තමයි වියදම් කරන්න වෙන්නේ. ඒ නිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, දැන් මම කියන්නම් ඇන්දිල්ල පළවෙනි එක. ඇන්දිල්ල පළවෙනි එක ගිය අවුරුද්දේ උද්ඝෝෂණය කරා රාජ්‍ය සේවකයින්ට රුපියල් 20000ක වැටුප් වැඩිවීමක් ඕනයි කියපු කට්ටිය දැන් එදා ඇවිල්ලා මෙතන කිව්වා මේ හරියට තුන්තේරවිල්ලක් වගේ ජනාධිපතිතුමා එක කිව්වේ. හරිද? මේ අවම වැටුප රුපියල් 15,550කින් වැඩි කරනවා කිව්වම රාජ්‍ය සේවකයෝ ඔක්කොම දවල් හිතුවා අන්න අප්‍රේල් මාසේ 8 වෙනිදා ඉඳලා අපේ පඩියේ 15,750කින් වැඩි වෙනවා කියලා. හවස වෙනකොට රෑ වෙනකොට තමයි දන්නේ මේ වැඩේ දීලා තියෙන්නේ. වැඩේ දීලා තියෙන්නේ කොහොමද? දැනට ඇලවන්ස් විදිහට හැම්මනේ රුපියල් 2500කුයි 5000කටයි ෂොට් එක දීලා. හරිද? එතකොට ඒ 15,750න් 7500 අඩු වුණාම 8,250යි වැඩි වෙන්නේ. ඒ 8,250ත් අවුරුදු තුනකින්. මේ අවුරුද්දේ 5000යි, ඒ කියන්නේ කලින් රජයේ වෙන් කරලා තිබිච්ච මේ යෝජනා කරලා 5000යි, ඊළඟට 8250 ඉතුරු 3250 තුනෙන් බෙදුවම නේ 975යි 5975යි. තැපෑලෙන් දුන්නු කට්ටියට 8 වෙනිදාට තැපෑලෙන් තේරෙවි මේ මොකද්ද උනේ මේ තුන් තේරෙවිල්ලෙන් කොහොම ඇන්දිලා දැන්දු කියලා. වෛද්‍යවරු අද උද්ඝෝෂණය කරන්න යනවා. අද වෘත්තිකයන් ඔක්කොම තමන් අන්දපු බව ඇන්දිච්ච බව රැවටිලා තියෙනවා. ඒ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මෙන්න මේ වගේ රවට්ටණයකට තමයි කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ. ඊළඟට මාස 6න් 6ට වැටුප් සමාලෝචනය කරන්න ඕන කියපු කට්ටිය ඔන්න පඩි අවුරුදු තුනකටම 8,250ක් දීලා සීල් කරලා තියෙන අය කට අරින්න එපා කියලා ඉවරලා. මට නම් කනගාටුව රැවටිච්ච 70%ක් රාජ්‍ය සේවකයන් ගැන කනගාටුවක් තමයි තියෙන්නේ. අපි හැබැයි ඔවුන්ට උසුළු විසුළු කරන්න යන්නේ නැහැ. ඊට පස්සේවත් දෙපාරක් හිතන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඊළඟට දැන් මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මේ වැඩි කරපු 8,250 දෙනවනම් රුපියල් බිලියන 300ක් ඕන. රුපියල් බිලියන 300ක් කියලා කියන්නේ වාර්ෂිකව උපයන විට ආදායම් බද්දෙන් රජය ලැබෙන ආදායම් වගේ දෙගුණයක් හොයන්න ඕන. වාර්ෂිකව උපයන විට ආදායම් බද්ද හොයන වගේ දෙගුණයක් ඕනේ. ඉතින් ඒකෙන් පේන්නේ මොකද්ද? මේ වැඩේ ක්‍රියාත්මක කරගෙන යද්දී ණය වැඩි වෙනවා, ඊළඟට බරෝ විශ්තව ගන්න වෙනවා. හරිද? බදු වැඩි වෙනවා. ඊළඟට එහෙම කරන්න ගියොත් ආර්ථිකය අස්ථාවර වීම කාටවත් නවත්තන්න බෑ. ඊළඟට මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, බොරු අංක දෙක. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 66 වෙනි කොටසේ තියෙනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පත් සඳහා සාමාන්‍යයෙන් පොලිය අනුපාතයට වඩා 105ක පොලි ප්‍රතිශතයක් දෙනවා කියලා. ඡන්ද දෙන්න මේවට තමයි ඡන්ද දුන්නේ. හැබැයි දීලා තියෙන 3%ක් ඇන්දුවා ජේෂ්ඨ පුරවැසියන්ව. ඊළඟට අංක 3 සාමාන්‍ය ජනතාවට මේ අයවැයෙන් තියෙන ප්‍රතිලාභ මොනවද? රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අහුවෙන හැම එකටම බදු ගහනකොට මේ රටේ ජනතාවගේ රීරි මාස උරා බොන්න මිරිකල බදු ගහනකොට ජනතාවට ජීවත් වෙන්න අමාරු මට්ටමකට ආවයින් පස්සේ මේගොල්ලම තමයි ජනාධිපතිතුමා විශේෂයෙන්ම ඕනම් වීඩියෝ එක තියෙනවා දාලා පෙන්වන්න පුළුවන්. ජනාධිපතිතුමා කිව්වා ආහාර අධ්‍යාපනය සෞඛ්‍ය කියන තුනෙන්ම බදු අයින් කරනවා ජාතික ජනබලවේග ආණ්ඩුවේ පළවෙනි අයවැයෙන් කියලා ඉවරලා. එතකොට ඒ කතාවේදී එතුමා කියනවා මම මේ ඊයේත් බලාගෙන හිටියා කන්න ගියාමත් බදු ගහන්න ඕන. ලෙඩ වුණාම ඉස්පිරිතාල ගියාමත් බදු ගහනවා. දරුවෙක්ට ඉගෙන ගන්න ඕන වුණාමත් බදු ගහනවා කියලා ඉවරලා. ඒ නිසා අපේ ආණ්ඩුවේ පළවෙනි අයවැයෙන්ම බදු අඩු කරන කුවා. එකක්වත් කරලා බදු බින්දුවක් කරනවා කියලා කිව්වේ. එකක්වත් කරලා නැහැ. ඔන්න මිනිස්සුන්ට කොකා පෙන්නවා. YouTube බලපු ගෑනු ටික්ටොක් බලපු තරුණ කාන්තාව අනේ කෑම බීම අඩුවෙයි, තෙල් මිල අඩුවෙවි, වතුර බිල අඩුවෙවි, කරන්ට් බිල අඩුවෙවි, එහෙම ආවොත් තමයි මේක හරියන්නේ කියලා තමයි ඡන්ද දුන්නේ. අන්න කොකා පෙන්නලා තියෙනවා. ඒ නිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි 1950 යුනෙස්කෝ සංවිධානයේ ෆ්ලොරන්ස් ගිවිසුම අනුව අපි මේ පොත්පත් සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී බදු ගෙවන්න ඕනේ නැහැ. මේ මොහොතේ අපිට ශ්‍රමය ඇර ගෙන්වන සියල්ල සඳහා නිෂ්පාදනයට පොත්පත් වලට බදු ගෙවන්න ඕනේ. දෙපාරක් බදු ගෙවන්න වෙලා තියෙනවා. දෙපාරක් බදු ගෙවන්න ඕනේ. අමුද්‍රව්‍ය ආනයනය කරද්දී 133.045% මේ බදු ගෙවන්න ඕනේ. ඊට පස්සේ නිෂ්පාදනය කරලා විකුණනකොට 118ක් වැට්ටෙක් ගෙවන්න ඕනේ. ඒව තමයි ජනාධිපතිතුමාලා මේ JVP කට්ටිය වේදිකාවල කිව්වේ ඔක්කොම අයින් කරනවා කියලා. විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරිච්ඡේද මේ ඔක්කොම කියවන්න බෑ. පරිච්ඡේද ගණනාවක ඒක සඳහන් කරලා තියෙනවා wen wen වශයෙන්. ඊළඟට මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි ඊළඟට මේ 2023 අයවැය කතාවෙන් මම ගත්තා මේ 2023 අයවැය කතාව කරනකොට මේ ජනාධිපතිතුමා ඒ අයවැය මේ කතාවලදී කියපු කතා ටිකක් තියෙනවා. මම ඒකේ දැන් අපි කියනෝනේ මේ රනිල් වික්‍රමසිංහගේ අයවැය කියලා කිව්වහම පිළිගන්නේ නැහනේ. ඔන්න මම ඔප්පු කරලා පෙන්නන්න. හරිද? 2023 11 වෙනි මාසේ 20 වෙනිදා අයවැය කතාවේදී අනුර කුමාර් දිසානායක මහත්මයා කියනවා රක්ෂණ සංස්ථාවේ ලාභය මිලියන 19,451යි. හරිද? අවශ්‍ය නම් ආණ්ඩුවට නීති සම්පාදනය කරන්න පුළුවන්. මේ රජයේ සත් සමාගමක් මිලියන 19,451 ලාභ ලබනවා. ඒකෙන් 50%ක් භාණ්ඩාගාරයට දෙන්න, 50%ක් ආනයනය ආයතනය දියුණු කරන්න යොදවන්න. හරිද? ඕවම කියලා ඉවරලා එතුමා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පිළිබඳවත් සඳහන් කරනවා. සඳහන් කරලා දැන් මේ ඔක්කොම විකුණනවා කියලා තමයි කිව්වේ. දැන් අලුත් විදියට දැන් විකුණන්නේ මුලාසනේ ගම මන්ත්‍රීවරණි. ඒ තමයි සිංහල ශබ්දකෝෂයේ තිබිච්ච වචන අලුතෙන් ආඳලා තියෙනවා. ඒ තමයි වරාය පර්යන්ත විකුණනට කියන්නේ අභිලාෂ කැඳවීම කියලා. හරිද? රනිල් වික්‍රමසිංහ නම් ඒක කිව්වා EOI කියලා ඉවරලා. Expression of interest කියන එක. එයා අමුවෙන් කිව්වා මේගොල්ලෝ වටේ ගහලා තමයි විකුණන්නේ. ඊළඟට මේ පාඩු ලබන සමාගම් කොටස් වෙළඳපොළ තුල ලයිස්තු ගත කරනවා. ඒක මේ ලයිස්තු ගත කරන්නේ ડોකියුමන්ට් කරන්නද? විකුණන්න ලයිස්තු ගත කරන්නේ වෙන මොකටද? ඉතින් අපි කියන්නේ ඕක කලින්ම කිව්වනම් කිසි ප්‍රශ්නයක් නැහැ. චතුරංග ඇමතුමාට තේරෙනවා. එතුමාට කරන්න දෙයක් නැහැ. හද්ද නෝන්ඩි වෙලා ඉන්නේ අර මහින්ද සිරිවර්ධනට මහ බැංකුව අධිපතිරයි බැනලා Facebook note දාලා දැන් අර මොකක්ද එක හිර වුණා වගේ ඉන්නේ. ඒක අපිට කරන්න දෙයක් නැහැ. හරිද? ඊළඟට මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි මේ කාන්තා සහ ළමුන් සඳහා වෙන් කරපු මුදල් ගැන කිඹුල් කඳුළු මේ එළපු කට්ටියනෝ. ඒකත් අගමැතිතුමිය 2021 11 වෙනි මාසේ 16 වෙනිදා අයවැය ව්‍යර්ථමේ හැන්සාඩ් එකේ තියෙනවා මේවා. හරිද? එතුමිය මම කියවන්න ගියොත් මගේ කාලේ නාස්ති වෙනවා, වෙලා යනවා. හරිද? අවුරුද්දෙන් අවුරුද්ද ඇනලයිස් කරලා පෙන්වලා තියෙනවා මේ කාන්තා සහ ළමා කඩේ සඳහා අඩු කරපු මුදල කොච්චරද කියලා ඉවරලා. මම කියනවා ගිය අවුරුද්දේ කාන්තා සහ ළමා කඩු සඳහා මිලියන 19,723ක් වෙන් කරලා තියෙනවා. එක මිටට කාන්තාව රොද බැඳගෙන ගිහිල්ලා බලයට ගෙනාවු මේ කට්ටිය ඔන්න මිලියන 19,014,527ට මිලියන 5,500කින් අඩු කරලා තියෙන්නේ. මේ රටේ කාන්තාවන්ගේ 70%ක් ඡන්දෙ දුන්නේ මේගොල්ලන්ට. අන්න ඒ කාන්තාවන්ට ළමා පරපුරටයි කොකා පෙන්වලා තියෙනද? මේ එකක්වත් මම කියනව නෙවෙයි. අනුර කුමාර දිසානායක මුදල් ඇමතිතුමා එතුමාගේ අයවැයම මේ දාලා තියෙනවා. හරිද? ඊළඟට මේ ඉඩම් සම්බන්ධව අපි කියමුකෝ. දැන් රනිල් වික්‍රමසිංහ 2024 යාගේ අයවැය කියනකොට කියනවා ආර්ථික සංවර්ධනය සඳහා ඉඩම් උපරිම ප්‍රයෝජනට ගැනීම සඳහා රජය විසින් නව ආයතනික වෙනස්කම් සමග නව ඉඩම් නීතිය හඳුන්වා දෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ කියනවා. පිටු අංක 36 තියෙනවා. අනුර කුමාර මැතිතුමාගේ අයවැයේ පිටු අංක 23 තියෙනවා. ඌන උපයෝජිත ඉඩම් හඳුනාගෙන එම ඉඩම් වල යෝග්‍යභාවය පිළිබඳව සැලකිල්ලටගෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවස්ථාවෙන් ඇතුළත් පුද්ගලික ආජි සඳහා යොමු කිරීමට කටයුතු කරන. මොකද්ද? දෙකම විකුණනවා. රනිල් විකුණන අම්මේ මේගොල්ල වටෙන් විකුණනවා. වචන සද්ද දාලා මේ විකිනීම. මට මේ වගේ මෙන්න සංසන්දනය කරපු පොලිමක් තියෙනවා. හැබැයි කියන්න වෙලාව යන හින්දා මම තව එකක් කියන්න නැත්තම් මදි වගේනේ. හරිද? මේ හරිද? රාජ්‍ය වත්කම් කළමනා කරන පනත. රනිල් වික්‍රමසිංහ කියන්නේ රාජ්‍ය වත්කම් කළමනා කරන පනත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ නීතිය දැනටමත් අවසන් කර යතියතර දෙසැම්බර් මාසයේ හෝ 2024 පළමු කාර්තු තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැමැති. දැන් ඒකම මේගොල්ල කියන්නේ කොහොමද? පිටු අංක 97 තියෙන්නේ. The government intend to introduce new legislation for the non-financial asset management to ensure the effective utilization, proper maintenance and optimal value extraction of those properties. දැන් මේක වාමාංශික රණ්ණාලය පිට කරපු අන්ත දක්ෂිනාංශික ආයවැයක් කියලා අපි කියන්නේ මේකයි. මේක වාමාංශික රණ්ණාලය පිට කරපු ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී කියලා අපේ ලාල්කාන්ත මම හරි කැමති යමතිවරේ. හරිද? එතුමා හොඳ කතාවක් කියලා මාතෘකාව පොඩ්ඩක් අනිත් පැත්තට ගෙනිච්චා. මොකද මේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනේ අලුත්නේ. පරිණතභාවයෙන් අධ්‍යක්ීමෙන් ජනතාවගේ අවධානය අනිත් පැත්තට ගෙනිච්චා. හැබැයි අන්ත ලිබරල් වාද තියෙන්නේ. විජේවීර මහත්තයා ඉන්න තැනක ඉඳලා මොනව කියනවද කියලා මන් දන්නේ නැහැ. හරිද? විජේවීර මහත්තයා ඉන්න තැනක ඉඳලා මොනව කියනවද කියලා මන් දන්නේ නැහැ. මේ විදියට තව ආයෝජන නීතිය ඒව සම්බන්ධව මට ගොඩාක් දේවල් කියන්න පුළුවන්. ඒ නිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ කියන කට්ටිය ඔක්කොම කියන්නේ 70 අවුරුදු 76ක සාප කියලානේ. මම අහනවා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, 1981 ජපාන ආයෝජකව ලංකාවට එනකොට වාහන එකලස් කරන සමාගම් මෙහි පිටුවන්න උද්ඝෝෂණය කරලා එළවුවේ මේ අවුරුදු 76 නෙමෙයිද? එතකොට ඒකෙන් වෙච්ච පාඩුව කෝටි ගාණක් මෙරට ආවේ මේ 76 නෙමෙයිද? ඊළඟට 2001 යලි පුබුදම් ශ්‍රී ලංකාවේ වැඩසටහන ගේනකොට රවි කරුණානායක මහත්තයා මතකති කෝටි 45000ක් ආවා. පාඩු ලැබෙන සමාගම් ප්‍රතිව්‍යුහගත කරන්න කෝටි 45000ක් ආවා. එදා ඒ පාඩු ලැබෙන සමාගම් ප්‍රතිව්‍යුහගත කරලා ලාභ ලැබෙන සමාගම් බවට පත් කරලා තිබුණා නම් අවුරුදු 25 තිස්සේ මෙච්චර පාඩුවක් අපේ රටට දරා ගන්න වෙන්නේ නැහැ. ඒ වගේම මෙච්චර ණය ප්‍රමාණයක් ගන්න වෙන්නේත් නැහැ. අද අවුරුදු 20-25 තරුණ තරුණිය දන්නේ නැහැ. ඔවුන් ඉපදෙනකොටම ඔවුන්ගේ අනාගතේ මරලා දැම්මේ මේ ප්‍රචණ්ඩකාරී වැඩවර්ජන උද්ඝෝෂණ මාලාව වලින් මේ ජනතා විමුක්ති පෙරමුණ අය මේ 76 නෙමෙයිද? ඒ නිසා මූලහස්සනේ ගරු මන්ත්‍රීතුමනි, තව එකක් කියන්න ඕන. හරිද? නිදහස් වෙළඳ කලාප හදනකොට විජේවීර මහත්තයා කිව්වා මේවා අධිරාජ්‍යවාදීන්ට අපේ භූමිය කීතු කීතු කරලා කඩලා දෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආපු දවසට සත පහක වන්දියක් ගෙවන්න නැතුව අපි මේ ඔක්කොම අත්පත් කරගන්නවා කිව්වා. මොන ආයෝජකයෙක්ද මෙහාට? මේක මේ 76 නෙමෙයිද උනේ? හරිද? ඔය වගේම තමයි ඇල්ල වැල්ලවාය පාර හදනකොට මම ඒ කටහඬින් වහලා තියෙන එක. හරිද? මේ පාර හදන්නේ ඇමරිකන් කාර්යයන්ගේ ප්ලේන් බාන්න කියලා කිව්වා. අද ඒ පාර හදපු ඉඳ නෙමෙයිද සංචාරක මර්මස්ථානයක් වෙලා තියෙන්නේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ. කියන්න බෑ මොකොත්, මේ නිකම් බුරනවා. හරිද? ඉතින් ඒ නිසා මම ඊටාම පැහැදිලිව කියන්න ඕන. ඊළඟට ඇඟලුම් කර්මාන්ත ශාලා හදනකොට කිව්වා අන්න අපේ තරුණිය දාලා සුද්ධියන්ට ජංගි වහන්න හදනවා කිව්වේ. හරිද? එහෙමයි කිව්වේ. එහෙම කරලා ඒකට කෙලවන්න හැදුවා. හැබැයි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට කොන්දක් තිබ්බා බය නැතුව ඒ වැඩේ කරන්න. එදා එතුමා ඒ වැඩේ කරපු හින්දා තමයි අද තේපොල් රබර් වලින් නෙමෙයි වැඩිම අපනයන ආදායම එන්නේ ඇඟලු කර්මාශාලාලින්. රණසිංහ ප්‍රේමදාස එදා බය වුණා නම් අපේ රට බංකොලොත් වෙන්නේ 2022 නෙමෙයි, ඊට ගොඩක් කාලයකට කලින්. ඒ නිසා මූලාසනේ මන්ත්‍රීතුමනි ඊළඟට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය 2001 ආණ්ඩු කාලේ ඉන්දියාවට ලබා දෙන හටත් කිව්වා ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා. එදා ඒක දෙන්න ගිය ඉන්දියාවට මේ නිකන් තියෙන එකෙන් ලාභ ලබන්න ආදායමක් ලබන්න වගේම ඒක ඉන්දියාවට දුන්නනම් එල්ටීටී එකට ගහන්න බෑ. ඒකට ඒක තේරෙන්නේ නැතුව ජනතාව කුපිත කරන්න කිව්වා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියපු කට්ටිය ඔන්න දැන් ඉන්දියාවත් එක තෙල් බටයක් දාන්නත් එක්රි වෙලා තියෙනවා. ඒ වගේම පෞගේ මැතිවරණ වේදිකාවේ ජනාධිපතිතුමා මොනවද කිව්වේ? මේ තෙල් ටැංකි 69 මේක කලාපයේ තෙල් අපනයනය කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් තෙල් සංස්ථාවයි ආයෝජකයෙක් මේ මේවා තමයි ලිබරල් වාදය දක්ෂිනාංශය. මේක මම දන්නේ මේක කොයි මාක්ස්වාදයේද කොයි වාමාංශික මතයේද කියන එක මම නම් දන්නේ. ඊළඟට මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි පෝට් සිටිය හදනකොට ලංකාවම තියෙන ගල් මදි. ඒ නිසා සීගිරි පර්වතයත් කඩන්න වෙයි කියලා කිව්වා. දැන් අන්න චීනෙත් එක ගිහින් ලස්සන් කරනවා පෝට් සිටිය බේස් කරගෙන ආයෝජන කරන්න. එතකොට මේ 76 කරපු අපරාධ නෙමෙයිද මේවා? අපරාධික ආර්ථික අපරාධ නෙමෙයිද? ඊළඟට මේ අධිවේගී මාර්ග හදනකොට කිව්වා මේ මහින්ද රාජපක්ෂර මාළු ඇඹුල් තියල් ගේන්න තමයි මේක හදන්න කියලා. ඒක අපි පැත්තකින් තියෙමුකෝ. හැබැයි මෙතන ඉදිරිපෙළේ කැමැතිවරයෙක් කිව්වා බාහනේ යනකොට මල්ලක් දාගෙන යන්න. මොකද හේතුව ඕයි හැප්පෙන සත්තුන්ගේ දඩමස් ටික ගන්න පුළුවන් කියලා ඉවරලා මේ ඉස්සරහ පැලිය ඉන්න මෙති කෙනෙක්. මම නම කියන්නේ මොකද එයා නැගිටිනකොට මගේ වෙලාවම අදි වෙනවා. හරිද? ඒ නිසා මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි ඊළඟට මේ ඉදිරිපෙළේ ඉන්නවා තව එමෙති කෙනෙක්. හරිද? ලයිට් රේල්වේ කෙනෙකුට එයා කිව්වා එක පැත්තකට යන්න කෝච්චි පෙට්ටි ටිකක් අන්න හදන්න යනවා කියලා ඉවරලා ඒ ටික අනිත් පැත්තට ගේලා ලොරියක් ඕනයි කියලා කිව්වා. මෙන්න එහෙම කියපු කට්ටිය තමයි දැන් ආණ්ඩු කරන්නේ. හරිද? දැන් ආණ්ඩු කරන්නේ දෛවයේ සරදම. දෛවයේ සරදම කොච්චරද කියනවනම් දළදා මාලිගාවට බෝම්බ ගහපු කට්ටියටම සිද්ධ වෙලා තියෙනවා දළදා පෙරහැර කියන්නේ. ඒ දවස්වල ජනාධිපතිතුමා මේ ටීවී ඉන්ටර්වයුවක් කිව්වා මම දළදා මාලිගාවට යද්දී එහෙම නැත්නම් මම ශ්‍රී මහා බෝධිට යද්දී මම මාධ්‍ය අරගෙන යන්නේ නැහැ කියලා කිව්වා. අර වීඩියෝ එක මංගා තියෙනවා. අර යන්නේ නැහැ කියලා කිව්වා මාධ්‍යට. ඒක බෞද්ධයාගේ විශ්වාසය. ඒ නිසා අපි ඒක හැම කරන්නේ නැහැ කියලා තන්නි කරම කියපුවා. අනිත් පැත්තර තමයි මේ කරන්නේ. ඊළඟට අපි අහනවා දැන් රාගම විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය කෙලෙව්වා. අන්න දොස්තරලා ටික මැලේසියාවට ගියා. අද මම අහනවා මේ උද්ඝෝෂණය කරපු අයගේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගේනවද? පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගේනවද? අර මාළඹේ සයිටම් එකට දැන් මොකද කරන්නේ කියන්න උත්තර. ඒ නිසා මට එක දෙයක් පේනවා අපිටත් වැඩිය අන්ත ලිබරල්වාදී අන්ත දක්ෂිනාංශික කට්ටියක් බලය රැක ගැනීම සඳහා තමන්ගේ ප්‍රතිපත්ති පාවල දීලා බොරු කියලා රවට්ටලා අන්දල තමයි ඔතන්ට ඇවිල්ලා දෙන්නේ. ඒ නිසා මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි ඒ වගේම දැන් ජනතාවට මම තව ඊළඟ පරිච්ඡේදය ජනතාවට මේගොල්ලෝ කියපු මේ ඡන්දෙ ගන්න කියපු බොරු පොරොන්දු ටික කියන්නම්. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 31 පිටුව තියෙනවා තරුණ විවාහක පිරිස සඳහා නව නිවසක් මිලදී ගැනීමට හෝ නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය පහසුකම් ලබා දෙනවා කියලා. අයවැයේ මොන යෝජනාවක්ද නැහැ එහෙම තියෙන්නේ. මම නම් දැක්කේ නැහැ. ඊළඟට 31 එකේම තියෙනවා රාජ්‍ය නිලධාරීන් සඳහා සේවා ස්ථාන සමීපයේ නිල නිවාස ලබා දීමේ වැඩසටහන්ලු. පාඩියටත් කළවල තියන්නේ. එලවන්ස් එකටත් කළවල නිල නිවාස දෙන්න කතා කරේ ළඟ. එහෙනම් මන් දන්නේ කොහොම රාජ්‍ය සේවකයෙක් ගාවට යන්න හදනවද කියලා ඉවරලා. ඒ වගේම මුලාසනයේ ගරු මන්ත්‍රීතුමනි මේ රටේ පෞද්ගලික අංශය විධායක නිලධාරීන් කියන්නේ දෙපැත්තකින් මිරිගෙන කට්ටියක්. පඩිපත ගණිද්දිම පුද්ගලික අංශයේ වැඩ කරන අය මේ පේ ටැක්ස් එක ගෙවන්න ඕන. ඊට පස්සේ ඉතුරු වෙන මුදලින් කඩේට බඩු ගන්න ගියාම වැට් එක ගෙවන්න ඕන. ඒ කට්ටිය වැන්දුවේ කොහොමද? ඒ කට්ටිය වැන්දුවා 103 පරිච්ඡේදයේ තියෙනවා මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. පුද්ගලයන් සඳහා වෙන වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් 112 සිට 124ක් දක්වා වැඩි කිරීම සඳහා බදු කාණ්ඩ ගේනවා කියලා. ඒ කියන්නේ මාසෙකට 102ක් ටැක්ස් ෆ්‍රී කරනවා කිව්වා. දැන් එකම ආරය කරලා තියෙන්නේ. මන් දන්නේ ඕම කරලිවරලා ආයෙ ගිහිල්ලා මිනිස්සුන්ට මොනවද කියන්නද කියලා ඉවරලා. සමාජ මාධ්‍ය වලින් විපක්ෂයේ ඉඳගෙන දේශපාලනය කරන්න පුළුවන්. ආණ්ඩුවේ ඉඳන් සමාජ මාධ්‍ය දේශපාලනය හරියන්නේ නැති බව ඊළඟ ඡන්ද වෙද්දී තේරෙයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඊළඟට මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි පිටු 100 තුරේ තියෙනවා දේශීයව නිෂ්පාදනය කරන කිරි බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ලදරු කිලිපිටි ඖෂධ පාසල් පොත්ත උපකරණ සංගරා පුස්තකාල සේවා කෘෂි උපකරණ පොහොර සූර්ය ප්‍රංශ උපාංග පුනර්නිර්මාණීය බලශක්ති ජනක යන්ත්‍ර ආබාධිත පුද්ගලයන් සඳහා භාවිත කරන වාහන උපකරණ හරිද පර්යේෂණ සංවර්ධන වන වැඩබද්ද 100ට බිංදු අනුපාතයට කෝ කරාද 100ට බිංදු මේවට තමයි ඡන්ද දුන්නේ කෝ කරාද කොකරද ඒ වගේම මේ රටේ සමාජයේ ඉන්න දරිද්‍ර රේඛාවේ පල්ලෙහාම මිනිසුන්ව අඳපු තව එකක් මම පෙන්නන්නම් 167 වෙනි පරිච්ඡේදය තියෙනවා මාසික විදුලි පරිභෝජන ඒකක 60ට අඩු ගෘහස්ත සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා නව විදුලි සබඳතා ලබා ගැනීමට හෝ විසන්ධිකල සබඳතා යලි ලබා ගැනීමට වැවෙන මූලික පිරිවැය එකවර ගෙවීම වෙනුවට කොටස් වශයෙන් ගෙවීම සඳහා මාසිකව බිල්පත්‍ර එකතු කිරීම මාස 5ක් වෙනවා ජනාධිපතිතුමා පත් වෙලා පෞගේ 21 වෙනිදා මාස 5ක් වෙනවා මන් දන්නේ නැහැ කේන්ද්‍රී ගානවද කියලා තාම මේක වෙලා නැහැ තාම මේක වෙලා නැහැ ඒ නිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි අපිට තව ගොඩාක් මේ විදියට මේගොල්ලන්ගේ වැඩසටහන් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. දැන් රනිල් වික්‍රමසිංහගේ අහවැය කිව්වහම පිළිගන්නේ නැති උදවියට හරිද අපිට පැහැදිලිවද දැන් මේකේ රනිල් වික්‍රමසිංහ මට උදාහරණ කීපයක් දෙන්නම්. 2024 වෙනිදා පෙන්නනවා ගෝලීය යහපත් පරිචයන්ට අනුරූපව ශ්‍රී ලංකා රේගු නීතිය සකස් කිරීමේ අරමුණෙන් තවදුරටත් රේගු නීති නවීකරණය කිරීමට පියවර ගන්නවා. ඒකම අනුර කුමාර මැතිතුමාගේ වැකිනෝ ද නිව් කස්ටම් ලෝ විල් බී ඉන්ට්‍රොඩියුස් ටු එන්හෑන්ස් ට්‍රේඩ් ෆැසිලිටේෂන් ඇන්ඩ් රෙවෙනූ කලෙක්ෂන් ඊළඟට සිංගල් වින්ඩෝ ආයෝජන කවුළුව රනිල් වික්‍රමසිංහ කියනවා පළදායි වෙළඳ පහසුකම් සැලසීම සඳහා වන ජාතික කමිටුව ජාතික තනි කවුළුව කඩිනම්ව ක්‍රියාත්මක ලෙස දා කිරීම ඉතා වැදගත් වෙනවා දැන් මේක කියනවා පිටු අංක 9 ප්‍රධාන විදේශ වෙළඳාමට සම්බන්ධ ආයතන කීබෝඩ් ඒජන්සි සහ අපනයන කරුවන් ලියාපදිංචිය ස්වයංක්‍රීයකරණය හා ඩිජිටල්කරණය කිරීම තුළින් ජාතික තනි වෙළඳ කවුළුව ක්‍රියාත්මක කිරීම වැඩි වෙනත මේ රනිල්ගේකම තමයි ඒ නිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි ඊළඟට අපි කියන්න ඕන මේ අය කිව්වා මේ දැන් අනුර කුමාර දිසානායක මැතිතුමා ආණ්ඩුව බාර ගන්නකොට මේ ආණ්ඩුව බාර ගන්නකොට මේ කීයද හාල් කිලෝව දැන් රුපියල් 280යි අද මේ අය යට වෙලා තියෙනවා ඒ හාල් මාෆියාවට ඇයි ඒ යට වෙන්න උනේ මේ අවුරුදු 76 කරපු වැඩ හිඳ තමයි හරිද වීමෝල් 18ක් ගිනි තිබ්බා වීමෝල් 18ක් ගිනි තිබ්බා යටියන වීමෝල මෙට්‍රික් ටන 800යි ගිනි තිබ්බා තෙබුවන වීමෝල මෙට්‍රික් ටන් 300යි ගිනි තිබ්බා හසලක වීමෝල මෙට්‍රික් ටන් 500යි ගිනි තිබ්බා මිද්දණිය වීමෝල
ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි
හසලක වීමෝල මොනරාගල මෙට්‍රික් ටන් 830යි ගිනි තිබ්බා රාතමේ උනාකුර වීමෝල මෙට්‍රික් ටන් 800යි ගිනි තිබ්බා ඊළඟට අගනුගල ප්‍රදේශ වීමෝල මෙට්‍රික් ටන් 900යි ගිනි තිබ්බා ගිනි තිබ්බ තව තියෙනවා පොලිම 18ක්. එතකොට මේ අය ගිනි තියලා අද ආණ්ඩුවට හාල් එකතු කරලා ගබඩා කරන්න බෑ. ඒ නිසා පෞද්ගලික අංශයේ මාෆියාවට සම්පූර්ණයෙන්ම යට වෙලා ඉන්නවා. යට වෙලා ඉන්න විතරක් නෙමෙයි දැන් මැතිවරණයට පෙර කිව්වා ඉන්න පොඩ්ඩක් අහගෙන කයින් නැතු ඉන්න දන්නේ නැහැ තාම ආදුනිකයි. තාම ආදුනිකයි. ආදුනිකයි පොඩ්ඩක් ඉන්න. ඒ නිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි දැන් ජනාධිපතිවරණයේදී කිව්වා ඊට කලිනුත් කිව්වා මේ IMF එකත් එක තියෙන එකඟතා සමාලෝචන ලක් කර නැතුව ආර්ථිකය හරියට ගේන්න බෑ කියලා ඉවරලා ඇත්ත වශයෙන්ම දෙපාරක් කොට්ට පිටකවරේ පිටුරේ මේ කරකවල රනිල් ගෙදරටත් වඩා උඩට අවිලා තියෙන්නේ හරිද දැන් IMF එකේ එකඟතා නෙමෙයි IMF එකේ කර උඩ නැගගෙන යන්නේ මම දැන් දැක්කා ඇමතිවරු කීප දෙනෙක් කිව්වා 2027 වෙනකන් IMF අයවැයක් තමයි එන්නේ ඊට පස්සේ 2028 තමයි අපේ අයවැයක් කියන එකල ඇයි ජනතාවට ඡන්ද කාලා කිව්වේ නැත්තේ ඒ නිසා බොරු කියපු බව ජනතාව අඬපු බව පිළිගන්න ජනතාව රවට්ටපු බව පිළිගන්න ජනතාවට ඡන්දය උදෙසා ප්‍රතිපත්ති පාවල දුන්නු බව පිළිගන්න කියන එක මම මේගොල්ලන්ගෙන් අඩුම ගානේ ඒක කරන්න කියලා ඉල්ලීමක් කරනවා ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩු කාලේ දේශීය ණය ප්‍රශස්ත කරනවා කියලා ඉවරලා EPF ප්‍රතිලාභීන්ගේ EPF ප්‍රතිලාභීන්ට ලැබිය යුතු පොලී මුදල මේ අඩු කැරුවා. එතකොට ඒ දවස්වල කිඹුල් කඳුළු හලහලා මෙන්න පුද්ගලිකංශේ වැඩ කරන අය මහා දාඩිය මහන්සියෙන් හම්බ කරපත්තු සල්ලි ටික කොල්ල ගන්න හදනවා. මේකටත් ගේමක් දෙන්න යනවා. මේ නිසා අපි ආණ්ඩුවක් ආවා මේක
යලි කාලය අවසානයි
ඉවර කරනවා යලි සලකා බලනවා කියලා කිව්වා. අද මෙතන ඒ විවිධ අංශයේ වෙළඳ සමාගම් වල ඉන්න සේවකයන්ව උද්ඝෝෂණ වලට යොමු කරලා වැඩ වර්ජන වලට යොමු කරලා ඒ වගේම ඒ කම්පැනි වල ආර්ථිකය කඩා කප්පල් කරන දායක වෙච්ච උදවිය මෙතන ඉන්නවා. කොහොමද EPF එකට මොකක් හරි කරාද? දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන තුලින් වෙච්ච අසාධාරණයට විරුද්ධව මොකුත් කරාද? ඒ නිසා මූලාශ්‍රයේ ගරු මන්ත්‍රීතුමනි 112ට විස්කාර ගන්න පුළුවන් කියලා හීන මාපු රටක් මේක. හීන මැලෙව්වේ මේගොල්ලෝ.
අවසන් කරන්න
මන්ත්‍රීතුමනි පොඩ්ඩක් ඉන්න ඉවර කරන්න හදන්නේ. ඒ නිසා මූලාශ්‍රයේ ගරු මන්ත්‍රීතුමනි මේ JVP ආණ්ඩුවේ මංගල ආවේ කියන්නේ මේ රට ජනතාවට වාහන හීනයක්ම කරලා දාපු ආයවැයක්. ඒ වගේම මට කියන්න තියෙන කෙටියෙන් රනිල්ගේ කලිසම අනුරගේ වගේ ඇඳගෙන JVP කට්ටිය අගේට යනවා. බොහොම ස්තුතියි.